අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුමාරන් ගෙදරට එන
රුහුණු ගුරු ගෙදර
ආදරණීය දුවේ පුතේ, ඔබත් සමග රුහුණු ගුරු ගෙදරින් අද එකතු වෙලා ඉන්නේ 11 ශ්‍රේණියේ ජීව විද්‍යාව පාඩමක් වන රුධිර සංසරණ පද්ධතියෙහි අවසාන කොටස සාකච්ඡා කරන්නට. මීට පෙර දිනයන්වල දුවල පුතාලා මෙම පාඩම යටතේ මුල් කොටස් ටික ඉගෙන ගත්තා. ඔබ ඉගෙන ගත්තද වේ පුතේ රුධිරයේ සංයුතිය පිළිබඳව? ඒ වගේමයි රුධිර සංසරණය පිළිබඳව අද දිනයේදී ඔබ ඉගෙන ගන්නට යන්නේ හෘද ස්පන්දනය, හෘද චක්‍රය සහ රුධිර පීඩනය පිළිබඳව. ඒ වගේම වසා පද්ධතිය පිළිබඳව. අවසානයේදී ඔබ ඉගෙන ගන්නවා රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග පිළිබඳව. දුවේ පුතේ, හෘදය ආශ්‍රිත රෝගී තත්ත්වයක් පවතින බව ඔබේ වෛද්‍යතුමන්ට දැනෙන්නේ නම් රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගයක් දැයි හඳුනා ගැනීමට පහත දේවල් පරීක්ෂා කරනවා. ඒ තමයි දුවේ පුතේ, හෘද ස්පන්දනය පරීක්ෂා කරලා බලන්න පුළුවන්, හෘද චක්‍රය නිසියාකාරව සිදුවෙනවද කියලා බලන්න පුළුවන්, ඊළඟට රුධිර පීඩනය නිවැරදිද කියලා සොයලා බලන්න පුළුවන්. එසේනම් දුවේ පුතේ, අපි ප්‍රථමයෙන් බලමු හෘද ස්පන්දනය පිළිබඳව. හෘද ස්පන්දනය හෘදය තුල කර්ණිකා එකවර සංකෝචනය සහ ඉහිල්වීමත්, කෝෂිකා එකවර සංකෝචනය සහ ඉහිල්වීමත් සිදුවෙනවා. එය දුවේ පුතේ, ඔබ හෘදයේ ක්‍රියාකාරීත්වය යටතේදී ඉගෙන ගත්තා. දකුණු කෝෂිකාව සංකෝචනයෙන් රුධිරය පෙනහළු වෙතටත්, වම් කෝෂිකාව සංකෝචනයෙන් රුධිරය සංස්ථානික මහාධමනිය ඔස්සේ දේහය පුරාත් පොම්ප කිරීම සිදුවෙනවා. මේ ආකාරයට හෘදය සංකෝචනය සහ ඉහිල්වීමට තමයි දුවේ පුතේ හෘද ස්පන්දනය කියලා කියන්නේ. මොකක්ද දුවේ පුතේ හෘද ස්පන්දනය කියන්නේ? හෘදය සංකෝචනය සහ ඉහිල්වීමටයි හෘද ස්පන්දනය කියන්නේ. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ හෘද ස්පන්දනය මිනිත්තුවකට වාර 72ක් වෙනවා කියලා සඳහන් වෙනවා. මෙන්න මේ හෘද ස්පන්දනයේ වෙනසක් නම් දුවේ පුතේ, එය රෝගී තත්ත්වයක් බව හිතන්න පුළුවන්. ඊළඟට අපි යමු හෘද චක්‍රය ගැන ඉගෙන ගන්න. පුතේ, හෘදය ක්‍රියාකාරී වීමේදී හෘද ස්පන්දනය වෙනවානේ. ඒ අවස්ථාවේදී පහත දේවල් සිදුවෙනවා. කර්ණිකා දෙක එකවර සංකෝචනය වන විට කෝෂිකා එකවර ඉහිල්වීම සිදුවෙනවා. මෙන්න මෙය කර්ණිකා ආකුංචය කියලා හඳුන්වනවා. නැවත අහගන්න. කර්ණිකා දෙක එකවර සංකෝචනය වන විට කෝෂිකා එකවර ඉහිල්වීම සිදුවෙනවා. මෙයට කියන්නේ කර්ණිකා ආකුංචය කියලා. ඊළඟට දුවේ පුතේ, කෝෂිකා දෙක සංකෝචනය වෙන්න ගන්නවා. එකවර සංකෝචනය වෙනවා. මෙය කෝෂිකා ආකුංචය ලෙස හඳුන්වනවා. ඒ අවස්ථාවේදී කර්ණිකා ඉහිල්වීම සිදුවෙනවා. නැවත අහගන්න දුවේ පුතේ, කෝෂිකා දෙක එකවර සංකෝචනය වන විට කර්ණිකා ඉහිල්වීම සිදුවෙනවා. මෙන්න මෙය කෝෂිකා ආකුංචය කියලා හඳුන්වනවා. ඊළඟට දුවේ පුතේ හෘද ස්පන්දනයේදී කෝෂික ආකුංචයෙන් පසුව එක් අවස්ථාවක් වෙනවා. හෘදය විවේකීව සිටිනවා. මෙන්න මේ අවස්ථාව කර්ණික කෝෂික විස්තරය, එසේත් නැත්නම් පූර්ණ හෘද විස්තරය කියලා හඳුන්වනවා. මොනවද පුතේ හෘද ස්පන්දනයේදී සිදුවන අවස්ථා තුන? කර්ණිකා කුංචය, කෝෂිකා කුංචය, කර්ණික කෝෂික විස්තරය. පුතේ නිරෝගී පුද්ගලයෙකුගේ එක් හෘද චක්‍රයක් සිදුවීමට, ඒ කියන්නේ කර්ණිකා කුංචය, කෝෂිකා කුංචය සහ පූර්ණ හෘද විස්තරය සිදුවීමට තත්පර 0.8ක කාලයක් ගතවන බව හඳුනගෙන තියෙනවා. ඒ වගේම දුවේ පුතේ නිරෝගී පුද්ගලයෙකුගේ හෘද චක්‍රය විද්‍යුත් කන්තුක රේඛන සටහනකින් අපට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ විද්‍යුත් කන්තුක රේඛන සටහනක් ගත් විට එය පෙන්වන ආකාරය තමයි ඔබේ පෙළ පොතේ සඳහන් වෙලා තියෙන්නේ. දුවල පුතාලා දැකලා තියෙනව නේද? මේවා ECG සටහන් කියලා කියන්නේ. මෙය බැලුවොත් හෘද චක්‍රයේ සෑම ආකාරයක්ම එකම රටාවකට පෙන්눔 කරනවා. ECG සටහන බැලුවම එහි එක් රටාවක් එකම ආකාරයකට පේනවා. බලන්න ඔබේ පොතේ දී ඇති ECG සටහන දිහා. මෙහිදී දුවේ පුතේ පැහැදිලි කොටස් තුනක් හඳුනගන්න පුළුවන්. එහි දක්වලා තියෙනවා P කියලා. මේ P අකුරෙන් සඳහන් වෙන්නේ කර්ණික ආකුංචය කියන කොටස. දැන් දුවේ පුතේ සම්පූර්ණ හෘද චක්‍රයකට 0.8ක තත්පර ප්‍රමාණයක් ගත වෙනවා. එයින් කර්ණිකා කුංචය සිදුවීමට තත්පර 0.1ක ප්‍රමාණයක් ගත වෙනවා. ඊළඟට ඔබට පේනවා QRS කියලා කොටසක්. මෙන්න මේ කොටසෙන් පෙන්වන්නේ කෝෂිකා කුංචය. කෝෂිකා කුංචය සඳහා තත්පර 0.3ක ප්‍රමාණයක් වැය වෙනවා. ඊළඟට දුවේ පුතේ ECG සටහනෙන් පෙන්වනවා T කියන කොටසක්. මේ T කියන කොටස තමයි දුවේ පුතේ කර්ණික කෝෂික විස්තරය. එය තත්පර 0.4ක කාලයක් වැය වෙනවා. මේ ECG සටහනෙහි තරංග රටාවන් අසාමාන්‍ය වුණොත් එය හෘද ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවයක් කියලා පුතේ හඳුනගන්න පුළුවන්. හෘදයේ පවතින තවත් රෝග ලක්ෂණයන් හඳුනගන්න පුළුවන් දෙයක් තමයි මේ. පුතේ හෘද ස්පන්දනයේදී ශබ්දයක් නිකුත් වෙනවා. අපේ වෛද්‍යතුමන් වේදනාලාව පපුව මත තබලා එම ශබ්දේ නිවරදිදයි බලනවා. මේ ශබ්දයට කියන්නේ පුතේ ලබ්ඩප් ශබ්දය කියලා. මෙම ශබ්දය ඇතිවන හේතුව බලමු. කෝෂික අකුංචයේදී ද්විතුණ්ඩ සහ ත්‍රිතුණ්ඩ කපාටයන් එකවර වැසිලා යනවා. අන්න ඒ අවස්ථාවේදී ඇතිවන ශබ්දය තමයි ලබ් ශබ්දය කියලා කියන්නේ. දුවේ පුතේ මේ ශබ්දය දිගුයි කියලා සඳහන් වෙනවා. ඊළඟට ඇතිවනවා ඩබ් ශබ්දය. මේ ඩබ් ශබ්දය ඇතිවන්නේ අඩසඳ කපාටයන් වැසෙන විට කියලා තමයි කියන්නේ. පුතේ ඩබ් ශබ්දය කෙටි ශබ්දයක් වෙනවා. මේ මගිනුත් හෘදයේ ක්‍රියාකාරීත්වය නිවැරදිද කියලා හඳුනගන්න පුළුවන්. රුධිර සංසරණ පද්ධතියේ රෝගී භාවයන් පරීක්ෂා කරන තවත් ක්‍රමයක් තමයි රුධිර පීඩනය පරීක්ෂා කිරීම. මේ මගින් රුධිර සංසරණ පද්ධතියේ රෝගී තත්ත්වයන් සොයලා බලනවා. රුධිර පීඩනය කියන්නේ මොකද්ද දුවේ පුතේ? රුධිරය රුධිර වාහිනී තුලින් ගමන් ගන්නා විට රුධිරය රුධිර වාහිනී බිත්ති මත තෙරපුමක් ඇති කරනවා. අන්න එයට තමයි රුධිර පීඩනය කියලා කියන්නේ. දුවේ පුතේ, රුධිර පීඩන ආකාරය ඔබට රූප සටහනක පෙන්වනවා. මෙහිදී රුධිර පීඩන දෙකක් මනිනවා. එකක් තමයි දුවේ පුතේ ආකුංච රුධිර පීඩනය. ඊළඟට මනිනවා විස්තර රුධිර පීඩනය. දැන් අපි බලමු ආකුංච රුධිර පීඩනය කියන්නේ කුමක්ද කියලා. හෘදයේ වම් කෝෂිකාව සංකෝචනය වෙලා සංස්ථානික මහාධමනිය තුලට රුධිරය තල්ලු කරනවා. අන්න ඒ අවස්ථාවේදී ඇතිවන පීඩනයට තමයි ආකුංච රුධිර පීඩනය කියලා කියන්නේ. පුතේ, අපේ දේහයේ හෘදයේදී මෙන්න මේ ස්ථානයේ තමයි ඉහළම රුධිර පීඩනයක් ඇතිවන අවස්ථාව. නිරෝගී පුද්ගලයෙකුගේ මෙය රසතිය මිලිමීටර 110ත් 120ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඊළඟට මනින රුධිර පීඩනය තමයි විස්තර රුධිර පීඩනය. විස්තර රුධිර පීඩනය කියලා කියන්නේ හෘදය පූර්ණ හෘද විස්තරයක් සිදුවන විට. එසේත් නැත්නම් දුවේ පුතේ, කරණිකා කෝෂිකා ඉහිල්වන විට සංස්ථානික ධමනි බිත්ති මත ඇතිවන පීඩනයට අපි කියන්නේ විස්තර රුධිර පීඩනය කියලා. නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ මෙම පීඩනය රසදිය මිලිමීටර 70ත් 80ත් අතර වෙනවා. දැන් බලන්න දුවේ පුතේ ඔබේ පෙළපොත දෙස. එහි නිරෝගී වැඩිහිටි පුද්ගලයෙකු තුළ රුධිර පීඩනය පෙන්නුම් කරන ආකාරය කොළ පැහැති කොටුවක් තුළ පැහැදිලිව පෙන්වනවා. මේ මගිනුත් රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග හඳුනගන්න පුළුවන්. නැවත බලන්න දුවේ පුතේ, නිරෝගී පුද්ගලයෙකුගේ ආකුංච රුධිර පීඩනය රසදිය මිලිමීටර 110ත් 120ත් අතර වෙනවා. විස්තර රුධිර පීඩනය රසදිය මිලිමීටර 70ත් 80ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඒ වුණාට දුවේ පුතේ, මේ සාමාන්‍ය රුධිර පීඩනය එකිනෙකට වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. මේ වෙනස්කම් වලට හේතු ටිකක් දැන් සඳහන් කරනවා. ඒ හේතු තමයි දුවේ පුතේ, වයස්ගත වන විට සාමාන්‍යයෙන් දක්වලා තියෙන රුධිර පීඩනය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ, ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වීම වෙන්න පුළුවන්. යම් මානසික තත්වයක්, මානසික ආතතියක් ඇතිවන අවස්ථාවක රුධිර පීඩනය වෙනස් වෙනවා. ඊළඟට දුවේ පුතේ, නිරෝගී නැත්නම් යම් රෝගී තත්වයකදී රුධිර පීඩනය වෙනස් වෙන්න පුළුවන්. එසේනම් දුවේ පුතේ, අපිට ඊළඟට කතා කරන්නට තියෙන්නේ රුධිර සංසරණ පද්ධතිය සමග සමීප සම්බන්ධයක් පවතින පද්ධතියක් ගැන. ඒ තමයි වසා පද්ධතිය පිළිබඳව. වසා පද්ධතිය ගැන ඉගෙන ගනිද්දී මුලින්ම ඔබ ඉගෙන ගන්න ඕන දුවේ පුතේ, පටක තරලය පිළිබඳව. ඔබ අහලා තියෙනවා පටක තරලය ගැන. මොකක්ද දුවේ පුතේ මේ පටක තරලය කියලා කියන්නේ? ඔබ දන්නවා දේහයේ පටකයන් අතර, එසේත් නැත්නම් දේහය ගොඩනැගිලා තියෙන්නේ සෛල වලින්, සෛල අතර තරලයක් පවතිනවා. අන්න ඒ තරලයට තමයි පටක තරලය කියලා කියන්නේ. මේ පටක තරලය ගොඩනැගෙන්නේ කොහොමද? ඇති වෙන්නේ කොහොමද? පුතේ දේහයේ පටකවල සෛල අතර රුධිරකේශනාලිකා ජාලයක් තියෙනවා. ඒ රුධිරකේශනාලිකා තුල ගමන් කරන රුධිරයේ පවතින රුධිර ප්ලාස්මාව සහ සුදු රුධිරාණු රුධිරකේශනාලිකා බිත්තිවලින් පිටත සෛල අතරට පැමිණෙනවා. රුධිරකේශනාලිකා බිත්ති ඉතාමත් තුනී නේ පුතේ. ඒ නිසා මේ බිත්තිවලින් විසරණය වෙලා රුධිරයෙන් බාහිරට, ඒ කියන්නේ පටක අතරට, සෛල අතරට රුධිර ප්ලාස්මාව ගමන් කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට පටකයන්හි සෛල අතරට යන මෙම තරලය පටක තරලය ලෙස හඳුන්වනවා. ඒත් පුතේ, සෑම විටම පටක අතරට ගමන් කරන රුධිර ප්ලාස්මය සම්පූර්ණයෙන්ම එසේ තියෙන්නේ නැහැ. නැවත රුධිර ප්ලාස්මාවෙන් 10 න් 9 ක කොටසක්ම නැවතත් රුධිර කේශනාලිකාවලට විසරණය වෙනවා. එතකොට දුවේ පුතේ, මෙහි ඉතිරිවන්නේ පටක තරලය ලෙස රුධිර ප්ලාස්මාවෙන් 10 න් 1 ක පමණ කොටසක්. මේ වගේ එකතු වන පටක තරලය විශේෂ නාල පද්ධතියක් හරහා නැවත රුධිර සංසරණ පද්ධතියට එකතු වෙනවා. පුතේ, මේ පටක තරලය ගමන් කරන විශේෂ නාල වසා කේශනාලිකා ලෙසත්, එම පද්ධතිය වසා පද්ධතියත් ලෙසත් හඳුන්වනවා. ඊළඟට බලන්න දුවේ පුතේ, දේහ පටක අතර පවතින පටක තරලය වසා නාල තුලට ඇතුළු වුණාම එය අපි හඳුන්වන්නේ වසා තරලය කියලා. දැන් බලන්න, ඔබේ පෙළ පුතේ පෙන්වනවා වසා පද්ධතියක රූප සටහනක්. ඔබට පේනව නේද, මුළු දේහය පුරාම දුවේ පුතේ වසා නාලිකා ජාලයක් පවතින බව. මෙන්න මේ වසා පද්ධතියට පහත කොටස් 3 අන්තර්ගත වෙනවා. එකක් තමයි දුවේ පුතේ පයෝලස නාලිකා, ඊළඟට වසා කේශ නාලිකා, ඊළඟට වසා ගැටිති. මෙන්න මේ 3 වසා පද්ධතිය සමන්විත වෙනවා. දැන් ඔබ දන්නවද වේ පුතේ, රුධිරය දේහය පුරා නොනවත්වා ගමන් කිරීමට බලය දෙන්නේ හෘදය මගින් කියලා. වසා තරලයක් වසා නාල තුල ගමන් කිරීමට බලය දෙන්නේ කවුද? පුතේ, වසා තරලය වසා නාල තුල නොනවත්වා ගමන් කරන්නේ පේශි මගින් ඇති කරන තෙරපීම මගින්. ශරීරය පුරාම වසා වාහිනී ගමන් කරන ආකාරය දුවල පුතාලට රූප සටහනින් පේනවා ඇති. මේ වසා නාල තුලින් ගමන් කරන වසා තරලය රුධිරයට එක්වන්නේ කොයි ස්ථානයේදීද? වසා පද්ධතිය දුවේ පුතේ රුධිර සංසරණ පද්ධතියත් එක්ක සම්බන්ධයි. වසා තරලය අවසානයේදී රුධිර සංසරණ පද්ධතියට එකතු වෙනවා. දැන් අපි බලමු ඒ පිළිබඳව. දුවේ පුතේ, දේහයේ සියලුම වසා වාහිනී එකතු වෙලා ප්‍රධාන වසා වාහිනී දෙකක් හදනවා. එකක් උරස් ප්‍රණාලය, ඊළඟ එක තමයි දකුණු වසා ප්‍රණාලය. උරස් ප්‍රණාලය වම්මදෝක්ෂක සිරාවටත්, දකුණු වසා ප්‍රණාලය දකුණු අදෝක්ෂක සිරාවටත් සම්බන්ධ වෙලා නැවතත් වසා තරලය රුධිරයට එකතු වෙනවා. දැන් අපි බලමු දුවේ පුතේ, වසා පද්ධතියේ කෘත්‍යයන් මොනවද කියලා. ඔබ දන්නවා වසා පද්ධතිය හරහා ගෙන යන වසා තරලයෙහි පවතින්නේ රුධිර ප්ලාස්මාව සහ සුදු රුධිරාණු බව. සුදු රුධිරාණු වල කෘත්‍ය ශුද්‍ර ජීවීන් භක්ෂණය කිරීම. මේ නිසා දුවේ පුතේ, වසා පද්ධතියේ කෘත්‍යත් ශුද්‍ර ජීවීන් විනාශ කර දමලා දේහය ශුත්‍ර ජීවී ආසාදනයන්ගෙන් ආරක්ෂා කර ගැනීම. පුතේ, වසා පද්ධතියේ තියෙන වසා ගැටිති තුළ සුදුරුදුරාණ මගින් ශුත්‍රජීවීන් භක්ෂණය කිරීම නිසා ඉහළ ක්‍රියාකාරීත්වයක් දක්වනවා. ඒ නිසා මේ වසා ගැටිති ඉදිමීමක් සිදුවෙනවා. සිරුරේ අක්මාව, හෘදය, අන්ත්‍රය යන ඉන්ද්‍රියන් නවටත් සම, ඉකිලි, කිහිලි ආදීත් වසා ගැටිති පවතිනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී වසා ගැටිති ඉදිමීමක් හඳුන්වන්නේ දුවේ පුතේ කුද්දිටි කියලා. ඔබට දැන් සාකච්ඡා කරන්නට යන්නේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධයන් පිළිබඳව. මේ වෙනතෙක් ඔබ ඉගෙන ගත්තා හෘද ස්පන්දනය, හෘද චක්‍රය, රුධිර පීඩනය, වසා පද්ධතිය පිළිබඳව. දැන් අපි බලමු රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන්න පුළුවන් රෝගාබාධයන් මොනවද කියලා. පුතේ එක් රෝගී තත්ත්වයක් තමයි ඇතරෝස්ක්ලෙරෝසියාව කියලා කියන්නේ. මෙම රෝගී තත්ත්වයට හේතුව දේහය තුල නිපදවන කොලෙස්ටරෝල් නම් ලිපිඩමය සංයෝගයක්. ඒත් පුතේ, කොලෙස්ටරෝල් කියන්නේ ශරීරයට අත්‍යවශ්‍යම ලිපිඩයක්. මෙය නිපදවන්නේ අක්මාව තුල. මේවා ජලයේ අද්‍රව්‍යයි. ඒ නිසා මෙය පරිවහණය වන්නේ රුධිරයේ පවතින විශේෂ ප්‍රෝටීනයන්ට සම්බන්ධ වෙලා. කොලෙස්ටරෝල් ප්‍රෝටීන සමග සම්බන්ධ වූ විට ලිපෝප්‍රෝටීන ලෙස හඳුන්වනවා. අපේ දේහය තුල දුවේ පුතේ ලිපෝප්‍රෝටීන් වර්ග දෙකක් තියෙනවා. ඒ අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන සහ වැඩි ඝනත්ව ලිපෝප්‍රෝටීන. අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන අධිකව තිබීම නිසා තමයි පුතේ මෙම රෝගී තත්ත්වය ඇති වෙන්නේ. අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන ධමනි බිත්තිවල තැන්පත් වීමෙන් ධමන බිත්ති කුහරය කුඩා වෙනවා. මේ තත්ත්වය නිසා දේහයට දැනෙන රෝගී තත්ත්වයක් තමයි මේ. හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි මේ ආකාරයෙන් පටුවීම නිසා ඇතිවන පපුවේ වේදනාව උරස් සම්බාධකය කියලා හඳුන්වනවා. ඒ වගේම ඊටත් වඩා දරුණු රෝගී තත්ත්වයක් තමයි හෘදයාබාධය. කිරීටක ධමනී කුහර කුඩා වීම නිසා එහි ලේ කැටි සිර වෙන්න පුළුවන්. මේ නිසා දුවේ පුතේ මරණය ළඟා කරන මෙය හෘදයාබාධය කියලා හඳුන්වනවා. මේ ඇතරෝස්ක්ලෙරෝසියා රෝගී තත්ත්වය ඇතිවීමට හේතු මොනවාද? බොහෝ දුරට ගව මස්, ඌරු මස්, එළු මස්, ඒ වගේම බිත්තර කහමදය වැනි සංතෘප්ත මේදාම්ල බහුල ආහාරයන් ගැනීම මෙයට එක් හේතුවක් වෙනවා. ආහාර ගැනීමේදී පාලනයක් නොතිබීම නිසා, නිසි ව්‍යායාම නොකිරීම නිසා මෙම රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඊළඟට බලමු දුවේ පුතේ ඊළඟ රෝගී තත්ත්වය. මේ අපි හඳුන්වනවා අධ්‍යාතතිය සහ මන්ද්‍යාතතිය කියලා. මුලින්ම බලමු අධ්‍යාතතිය කියන්නේ මොකක්ද කියලා. මෙම රෝගී තත්ත්වයටත් හේතුව දුවේ පුතේ කොලෙස්ටරෝල්මයි. මෙම කොලෙස්ටරෝල් ධමනි බිත්ති මත තැන්පත් වීමෙන් ධමනි කුහරය පටු වෙනවා. ඒ වගේම රුධිරය ධමනි තුලින් ගමන් කරන විට වැඩි පීඩනයක් හෘදයේ නියදෙනවා. මේ ආකාරයට ධමනි බිත්ති මත වැඩි පීඩනයක් ඇතිවන විට තමයි අධ්‍යාතතිය කියලා කියන්නේ. මෙයටම අපි දුවේ පුතේ අධිරුධිර පීඩනය කියලා කියනවා. මෙම රෝගී තත්ත්වය ඇතිවීමට හේතු බැලුවොත් කලින් රෝගී තත්වයට බලපාන හේතු මෙයටත් බලපානවා. ඊට අමතරව දුම්හා මත්පැන් පානය කිරීම, ඒ වගේම මානසික ආතතියක් ඇතිවීම වගේ දේවල් බලපාන්න පුළුවන්. ඊළඟට අපි බලමු මන්ද්‍යාතතිය කියන්නේ මොකක්ද කියලා. මන්ද්‍යාතතිය ලෙස හඳුන්වන්නේ දුවේ පුතේ අඩු රුධිර පීඩනය, එසේත් නැත්නම් අව රුධිර පීඩනය. මෙම රෝගී තත්ත්වය භයානක තත්ත්වයක්. මෙසේ වූ විට ඉක්මන් ප්‍රතිකාර ගත යුතුයි. මෙම රෝගී තත්ත්වය ඇතිවීමට හේතුව පෝෂණ ඌනතා බව පවසනවා. රුධිර සංසරණ පද්ධතියේන තවත් රෝගී තත්ත්වයක් තමයි ත්‍රොම්බසිය කියලා කියන්නේ. පුතේ දුවේ ත්‍රොම්බසිය කියලා කියන්නේ රුධිර කැටියක්, රුධිර නාලයක් තුළ සිරවීමට. මේ සිරවීම නිසා යම් අවධානයක් ඇති වෙනවා. මෙහිදී යම් කිසි අවයවයකට රුධිරය ගමන් නොකිරීමෙන් එම අවයවයට හානි ගෙන දීමේ තත්වයට තමයි ත්‍රොම්බසිය කියලා කියන්නේ. ත්‍රොම්බසිය ආකාර දෙකක් තියෙනවා. මුලයේ යම් ස්ථානයක රුධිර කැටියක් සිරවූ විට එය ආඝාතය ලෙස හඳුන්වනවා. ඒ වගේම දුවේ පුතේ හෘදයට රුධිරය ගෙන යන කිරීටක ධමනි තුළ රුධිර කැටියක් සිරවූ විට කිරීටක ත්‍රොම්බසිය කියලා හඳුන්වනවා. අද දිනයේදී ඔබත් සමග සාකච්ඡා කරනු ලැබුවා හෘද ස්පන්දනය, හෘද චක්‍රය, රුධිර පීඩනය පිළිබඳව. ඒ වගේම වසා පද්ධතිය පිළිබඳව. අවසානයේදී සාකච්ඡා කරා රුධිර සංසරණය පද්ධතිය ආශ්‍රිතව හටගන්නා රෝගයන් පිළිබඳව. මම හිතන්නේ දුවල පුතාලා හොඳින් මේ ශ්‍රවණය කරමින් ඉගෙන ගන්න ඇති කියලා. තවත් දිනක ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබ සැමට ආයුබෝවන්.
අවකාශයේ පාසල
ගමින් නගරයේ දූපුතුන්ට දැනුමාරන් ගෙදරට එන
රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.